ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලස්සනේ ගරු මන්ත්‍රීතුමියනි, නියෝජ්‍ය කාර්යක සභාතුමියනි. මම කතාව ආරම්භ කරන්නට කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් කතා කරා විශ්වවිද්‍යාල අතර ශිෂ්‍ය හෝමාරුව ගැන. මම කියන්න ඕනේ ඒක ආරම්භ කරේ ලලිත් අතුලත්මුදලි ඇමැතිතුමා. ඒ පිළිබඳව ජාත්‍යන්තරය විශ්වවිද්‍යාල සමග කතා කරේ ඩොක්ටර් වික්‍රම වීරසූරිය. ඒක ඉදිරියට ගෙනිච්චේ අනුර බණ්ඩාරනායක අධ්‍යාපන ඇමැතිතුමා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අද මේ අයවැය ගැන කතා කරන ඇහෙද්දී මට පරණ මුදල් ඇමතිවරු ගැන මතක් වෙනවා. විශේෂයෙන් විශිෂ්ටම මුදල් ඇමතිවරයා හැටියට විද්‍යාත්මකව කතා කරනවා කියන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා, රොනිඩි මෙල් මුදල් ඇමතිතුමා, මංගල සමරවීර, රවි කරුණානායක, රනිල් වික්‍රමසිංහ වගේ මුදල් ඇමතිවරු මතක් වුණා. අනුර කුමාර දිසානායක මුදල් ඇමතිතුමා කතා කරනකොට විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නට පස්සේ රොනිද මෙල් මුදල් ඇමතිතුමා එතුමාගේ පළවෙනි අයවැය කතාවේදී මෙන්න මෙහෙම කියනවා. වසර 20ක් 30 ක්‍රියාත්මක වෙමින් පවතින හැකිලුණු ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ ප්‍රධාන අරමුණ වෙයි කියලා. හැබැයි අනුර කුමාර දිසානායක මුදල් ඇමතිතුමාගේ අයවැය පෙර රජයන්ගේ අයවැයත් එක්ක මොකද්ද තියෙන වෙනස ගැන පැහැදිලි නැහැ. හැබැයි එතුමට ඒක කියන්න තිබුණේ මෙන්න මේ විදිහට. වසර 7 රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන ගියපු IMF හිතවාදී විවෘත ආර්ථිකය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාම අපේ ආණ්ඩුවේද ප්‍රධාන අරමුණ වේ කියලා කිව්වා නම් හරි, අර පැය 4 ගානක් කරපු විහිළුවට වඩා. ඇත්තටම මේ අයවැයේ දිගින් දිගටම තිබුණේ මොනවාද? පරණ ආණ්ඩුවලට දෝෂාරෝපණය කිරීම, ඒ වගේම ගැලරිය චූන් කිරීම කිව්වොත් හරි. මේක ඇත්තටම වමට පොරොන්දු දීලා අත්ත දක්ෂිණාංශික අයවැයක් හැටියට, වැඩ කරන අයවැයක් හැටියට මම දකිනවා. ගොවියට, විශ්‍රාමිකයට, රාජසේවකයාට පොරොන්දු දීලා අලුත් ව්‍යාපාරික හිතවතුන්ට සහන දුන්න අයවැයක් හැටියට අපි දැක්කා. දැන් අලගොවියොන්ට සහ බිගලුණු ගොවියොන්ට වෙලා තියෙන දේවල් දිහා දැක්කහම ඇත්තටම කිව්වොත් තව මාස අවුරුදු 2-3 මේ මුදල් ඇමතිතුමාම අයවැය ඉදිරිපත් කරොත් ලෝක බැංකුව කීකරුම රාජපාලකයාට සම්මානයක් හදලා ඒක ජනාධිපතිතුමාට දෙනවා. ඒ වගේම IMF එක හොඳටම කරන රාජ්‍ය නායකයා කියලා පදක්කමක් දෙන්න බැරි කමකුත් නැහැ. ඒ වගේම වොෂින්ටන් වල නැගීගෙන එන හොඳම ධනපති රාජ්‍ය නායකයා කියලා පිළිරුවක් හැදුවොත් අපි පොරොන්දු බය වෙන්න නෙවෙයි, හිතා ගන්න බැරි වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ අය මේ රටේ පැවති ආණ්ඩුවලට කරන්න නොදුන්න සියලුම දේවල් ප්‍රතිසංස්කරණ ගෙඩිය පිටින්ම පූස් පැටව් වගේ කරන තත්වයකට අද ඇවිල්ලා තියෙනවා. නියෝජ්‍ය කාර්යක සභාපතිතුමියනි, මම එන්නම් මුදල් ඇමැතිතුමාගේ 2-3 ඡේදයට. එතුමා ණය ස්ථායීකරණය ගැන කිව්වා. මම කියන්නම් ආණ්ඩුව ණය ස්ථායීකරණය කරලා තියෙන හැටි කොහොමද කියලා. ජනාධිපතිවරණය තිබ්බ 2024 සැප්තැම්බර් මධ්‍ය රජයේ නොපිය වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,574.5. 2025 ජූනි අවසානයේට ණය රුපියල් බිලියන 29,634.78කට වැඩි වෙනවා. මාස 9ට ණය වැඩිවීම රුපියල් බිලියන 1060යි. ඒ කියන්නේ රුපියල් 1060 කියන ඉලක්කමට තව බිංදු 9ක් දාගන්න ඕනේ. ඊළඟට මම කියන්නම් විදේශ සංචිත කාබාසිනියා වීම කියන තැනට. දැන් අර ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා විදේශ සංචිත තියෙන ප්‍රමාණය. මම දන්නේ පළවත්තේ ගිනුමේ තියෙන එක ගැන කිව්වද කියලා. 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,531ක් වූ විදේශ සංචිත ප්‍රමාණය 2025 සැප්තැම්බර් වන විට ඩොලර් මිලියන 6,244ක් වෙනකන් මාස 6ට ඩොලර් මිලියන 287කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මුදල් සංචිත පහත වැටෙනකොට, ණය වැඩි වෙනකොට ජනාධිපතිතුමාගේ න්‍යායට අනුව එය ණය ස්ථායීකරණය වෙනවා කියනවා නම් එතනින් එහාට මේ රට ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම මුදල් ඇමතිතුමා කිව්වා උද්දමනය ගැන හරි උජාරුවෙන් කතා කරා. මේ වගේ කතා අපි දැක්කා බැසිල් රාජපක්ෂත්, ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමාත් කියනවා. දැන් මේ ආණ්ඩුව යන්නේ ඒ පාරේ. දැන් JVP ඔගලන් ඡන්දේ දීපු කාඩර් එක ගමේ ඉඳන් අලුත් සටන් පාට හදනවා ඇති. අපි යන්නේ කොයි පාරේ? බැසිල් අයියා ගිය පාරේ. අපි යන්නේ කොයි පාරේ? කබ්රාල්ලා ගිය පාරේ කියලා. මොකද උද්දමනේ ගැන අද එහෙමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේම ජීවිත කාලේ පුරාවටම ජීවන වියදම පහත දාන්න කියලා පෝස්ටර් ගහපු වේදිකාවල නැගලා කතා කරපු මුදල් නැමැතිතුමා මේ අයවැය කතා විදි කියනවා ජීවන වියදම වැඩි කරන්නේ ආර්ථික වේගය වැඩි කරන්න කියලා. ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න කියලා. එතකොට මෙච්චර ධනපති අයවැයක් ගෙනාපු කියලා හංවඩු ගැහිච්ච ජේ.ආර්. ජයවර්ධන, ප්‍රොණීරි මෙල්, ඒ වගේ මංගල සමරවීර ඇමතිතුමාවත් කිව්ව නැති විදිහේ කතාවක් තමයි එතුමා කිව්වේ. එතකොට මේ ආණ්ඩුව කොයිතරම් ධනපතිද, එහෙම නැත්නම් නියෝ ලිබරල් අයවැයද මේ ඉදිරිපත් කරේ කියන එක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. දැන් ඇත්තටම ජනාධිපතිතුමා ජනාධිපති වෙලා පෝය 13යි. මන් දන්නේ ඒක එතුමාට කොහොමද දැනුණාද කියලා. මාස 12ට රුපියල් 105කින් බාල්දු වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා එහෙම වෙලා නැහැ කියලා. ආණ්ඩුවේ ජනප්‍රියත්වයේ 50කින් අඩු වෙලා බාල්දු වෙලා තියෙනවා. ගුරුවරු විදුහල්පති 70 විදුහල්පතිවරු 75කින් බාල්දු කරලා තියෙනවා. විශ්‍රාමිකයෝ 90කින් විතර බාල්දු කරලා තියෙනවා. මම මේ වෙලේ කියන්න ඕනේ විශේෂයෙන්ම 2020-24 කාලේ රජයේ සේවයේ විශ්‍රාම ගිය අය ලොකු ප්‍රශ්නයක් ඉන්නවා. එකට සේවය කළ සමානයන් අතර විශ්‍රාම වැටු විෂමතාවයක් හදලා තියෙනවා. ඒ කියන්නේ උපුහුණු කම්කරුවන් දෙන්නෙක් අතර රුපියල් 25,000කටත් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකු අතර රුපියල් 90,000ක් වගේ විෂමතාවයක් හදලා තියෙනවා. ඒකට අනිත් සේවකයන්ගේ ওই 25ත් 90,000ත් අතරේ තියෙනවා. ඒකට මෙන්න මෙහෙම විෂමතාවයක් අද හදලා දීලා තියෙනවා. ඊළඟට තමයි 2019 දී යහපාලන ආණ්ඩුවෙන් 2014 කලින් විශ්‍රාම ගියපු හැමට ගැලපපු සංසද විශ්‍රාම වැටුප පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වලට ප්‍රමාදයකින් තොරව ලැබුණා. ඒත් හැබැයි පසුගිය අයවැයෙන් යෝජිත 2018 වැටුප ව්‍යුහයට ගැලපුණු සංශෝධිත විශ්‍රාම වැටුප මේ අයට එක එක හේතු කියලා ලැබිලා නැහැ. ඒවා නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම 2022 පෙර විශ්‍රාම ගියපු ගුරුවරු 97 චක්‍රලේඛයෙන් ලොකු අසාධාරණයට පත්වෙච්ච අය, ඒ සටන පාරට ගෙනාපු අය, හැබැයි අද සොච්චම් විශ්‍රාම වැටුපක් එක්ක ඒ අය අද එතන ඉන්නවා. හැබැයි ඒ අය පාරට අරගෙන මේ ආණ්ඩු ගන්නට මේ අය කොච්චරද වැඩ කරා. ඒ වගේම තමයි අලලූණු වී බඩඉරිඟු උඳු තල ගොවියෝ නම් 99%කින්ම බාල්දු කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොත වෙනකොටත් අලගොවියෝ, ඒ වගේම බීලූණු ගොවියෝ පාරේට වැටිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීමක් ගැනත් කිව්වා. 2025 අමාත්‍යංශ වලට වෙන් කරපු ප්‍රාග්ධන මුදල් වලින් 85%ක් විතර වෙච්ච අමාත්‍යංශ තියෙනවා. කිසිම පළාත් සභාවක් 25%ක ප්‍රාග්ධන අරමුදල් වැය කරලා නැහැ. හැබැයි ආණ්ඩුව වාහන ගන්න, කැබ් ගන්න රුපියල් බිලියන 42ක් අරන් තියෙනවා, වියදම් කරනවා. හැබැයි මේ අමාත්‍යංශ 24න් 17කම බිලියන 42කට වඩා තමයි ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියෙන්නේ. ධීවර අමාත්‍යංශයට බිලියන 6.5යි, වැවිලිය අමාත්‍යංශයට බිලියන 12යි, කර්මාන්ත අමාත්‍යංශයට බිලියන 6යි, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයට 10.1යි, ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයට බිලියන 6යි. මම මේ ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය ගැන ගත්තේ මෙන්න මෙහෙමයි. අපි දන්නවා සෆියා යමික් ආසියාවේ වේගවත්ම කාන්තාව හැටියට ඒ දරුවා අභිෂේක ලබනවා. මම ඒ දරුවා මම උගන්නපු පාසලක ඉගෙන ගත්තා. ඒ දරුවට අවශ්‍ය පහසුකම් එදා හිටපු විදුහල්පතිවරු, එයාගේ දෙමව්පියෝ, ඒ වගේම විදුහල්පතිවරු හැටියට මම මතක් කරන්න ඕනේ චම්පිකා මායාදුන්න, ජයන්ති දිසානායක, ඒ වගේම විශේෂයෙන් නිලක්ෂි හපුගොඩ, මෙන්න මේ අය ඒ දරුවව රැක නොගත්තා නම් දෙමව්පියොත් එක්ක, ඒ වගේම දෙවිදලාවේ හිටපු ක්‍රීඩා ගුරුවරිය අමරසේකර මහත්මිය, මේ අය නොහිටියා නම් අද සෆියා යමික් කෙනෙක් ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඒ වගේම තමයි තරුණ මේ යටවත්ත මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්තෙන් ඉදිරිපත් වෙච්ච හෙල්ල විසිකිරීමේ 3 වැනි ස්ථානය ඉතගත්ත චතුර ජයතිස්ස, මෙන්න මේ දරුවන්ට ඉස්සරහට එන්න ක්‍රීඩා අමාත්‍යංශය ඇතුලේ තියෙන්න ඕනේ. දැන් අපි අහුවා ක්‍රීඩා පාසල් වහන්න යනවා කියලා. එහෙම කතාවකුත් තියෙනතුරු මෙන්න මේවා වෙන්නේ නැතුව කොහොමද ඉස්සරහට යන්නේ? ඒ නිසා මම කියනවා මේ නිෂ්පාදන ආර්ථිකයකට මුදල් වෙන් කරන්නේ නැතුව කොහොමද නිෂ්පාදනයක් ඉස්සරහට යන්නේ, නිෂ්පාදන ආර්ථිකයක් ඉස්සරහට යන්නේ? දැන් ඩිජිටල් කරණය ගැන කතා කරනවා. ඇත්තටම වෙන්නේ ඩිජිටල් කරණයක්ද, ඩිජිටයිසින්ද, ඩිජිටලයිසින්ද කියන එක පිළිබඳව මම විද්වත් සමාජයට ආරාධනා කරනවා මේ ගැන කතා කරන්න කියලා. ඊළඟට අධ්‍යාපනය සහ පුහුණුවට මම එන්නම්. අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුදල් වලින් 75% 2025 ආපහු භාණ්ඩාගාරයට ගිහින් තියෙනවා. ඒ නිසා කිසිම සැලකිය යුතු සංවර්ධනයක් පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් වෙලා නැහැ. ඒ වගේම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරපුවාම මේ ගුරුවරුන්ගෙන් 80% විතර මාලිමාවට ඡන්දේ දුන්නේ. අද ඒ අයගේ ජීවිත මොන විදිහටද ගොඩනැගිලා තියෙන්නේ පහුගිය කාලය ඇතුළත කියන එක පිළිබඳව අද ඒගොල්ලෝ කලකිරීමෙන් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මට කියන්න තියෙන්නේ ADB ප්‍රොජෙක්ට් එකේ ඉතුරු වෙලා තියෙන රුපියල් මිලියන 100 ගාන ඉවර වුණයින් පස්සෙත් ප්‍රතිසංස්කරණ යන්න ඕනි. ඒක මම මේ වෙලාවේ අවධානයෙන් කියනවා. ඒ වගේම තමයි විදුහල්පතිවරුන්ට අද සුනකයන්ට පොඩ්ඩක් උඩින් තියලා තියෙනවා. මම කියන හැම විදුහල්පතිවරයෙක්ම කුඩු බිස්නස් කරන්නේ නැහැ. ඒ නිසා අපි විදුහල්පතිවරු ගැන මීට වඩා හිතන්න ඕනි. ඒ වගේම අපි අධ්‍යාපන කාරක සභා අවස්ථාවේදී මේ කතා කරනවා. හැබැයි මම එකක් කියනවා, මේවා බලහත්කාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් ලබන ජනවාරි වෙනකොට ගුරුවරු ටික පහර ඉඳී එහෙම හිටියොත් ඒකේ පාඩුව වෙන්නේ දරුවන්. ඊළඟට සංවර්ධන රටක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කියලා සෞඛ්‍ය ගැන කතා කරනකොට එතුමා කිව්වා, ඉස්පිරිතාලයක් තියෙනවා නම් මැතිනියනි එතන බෙහෙත් තියෙන්න ඕනි. මුදල් ඇමතිතුමා සෞඛ්‍ය ගැන කියපු සිකුරාදා දවසේ ලංකාවේ බෙහෙත් වර්ග 312ක් නෑ. මම පහුගිය අයවැයේ මේක කතා කරනකොට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිතුමා කිව්වා මට බොරු කියන්න එපා කියලා. මේ අවුරුද්දේ මාස 12 පුරාම සෑම දවසකටම අඩුම ගානේ බෙහෙත් වර්ග 280ක් හෝ ඊට වඩා වැඩි ගාණක් තිබිලා නැහැ. සමහර බෙහෙත් ඇත්තෙම නැහැ. ඊළඟට කියන්න ඕනි, දඹුල්ලට මුදල් වෙන් කරලා තියෙනවා මූලික රෝහල නවීකරණයට. හැබැයි ඒකෙන් එක වාටුවක්වත් හදන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද දඹුල්ලට හා දෙනියාය කියන රෝහල් දෙකටම තමයි කෝටි 100 වෙන් කරලා තියෙන්නේ. 2017 මේවා අපි ඉදිරිපත් කරනකොට රාජිත සේනාරත්න මැතිතුමත් හිටියා. ඒ වගේම විපක්ෂයේ හිටපු ජනකත එන්නකොන් මැතිතුමත් මම මේ වෙලේ ස්තුති පූර්වකව සිහිපත් කරනවා. මොකද මේ ඉදිරියට ගෙනියන්න ඒ අයගේ සහයෝගය ලැබුණා. දැන් ලග්ගල පල්ලේගම රෝහල ගැන කතා කරොත් 2018 ඉඳලා මම වහන්සි වුණා. මේක භූමියේ විශාලත්වය සහ ප්‍රදේශයේ තියෙන දුෂ්කරතාවය ගැන සලකලා මූලික රෝහලක් කරන්න කියලා. මේක කොහොම හරි 2023 අනුමැතිය දුන්නා. හැබැයි මට දැන් ගිය සතියේ ආරංචි වෙනවා, දැන් ඒක ශ්‍රී ශ්‍රේණියේ රෝහලක් බවට පත් කරලා තියෙනවා. අර මුලින් කිව්ව මූලික රෝහලක් වුණොත් අපිට VOG කෙනෙක්, VP කෙනෙක්, ඊළඟට පීඩියාට්‍රිෂියන් කෙනෙක්, ඒ වගේම ශල්‍ය වෛද්‍යවරයෙක් ලැබෙනවා. හැබැයි දැන් VP කෙනෙක් විතරයි ලැබෙන්නේ. මම කියනවා ඒ VP වත් අඩුම තරමේ ඉක්මනට අපිට ලබා දෙන්න. මොකද මේ යන විදිහට දඹුල්ල හදන විදිහට ඇත්තටම කිව්වොත් ලග්ගල රෝහලත් හදන්න ගියා නම් ඒක හදන්න වෙන්නේ 2048. මම විශේෂයෙන් මතක් කරන්න ඕනි, ආසියාවේ හොඳම රෝහල හැදුවත් වැඩක් නැහැ. ඊට ඉස්සර වෙලා රෝහල් වලට බෙහෙත් ටික ඕනි. බෙහෙත් නැතුව ලෙඩ මරුණාට පස්සේ රත්තරන් වලින් රෝහල් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට වතුකම්කරුවන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම ගැන කතා කරා. මම ඒකෙදි විශේෂයෙන් කියන්න ඕනි, දැන් නියෝ මේකේ අවබෝධයක් නැතුව මේ කතාව කීවද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලේකම්වරු කොහොමද මේ වගේ යෝජනාවලට සහාය දෙන්නේ කියන එක. මොකද මේ මුදල් අනුමත කරන, සහතික කරන සියලු නිලධාරීන් මේ වගේ අමාරුවට එන්න පුළුවන්. මේ යෝජනා ආපු හැම වෙලාවකම අපි දන්නවා මේවා අනීතිකයි කියලා භාණ්ඩාගාර නිලධාරීන් ඒවා බැහැර කරලා තියෙනවා. දැන් අධ්‍යක්ෂක ජනරාල්තුමා මේක දැනගෙන මම අවසන් කරනවා. දැනගෙනම මේ යෝජනාව දීලා තියෙන්නේ. හැබැයි අධ්‍යක්ෂක ජනරාල්තුමා ඔබතුමාටත් හිරේ යන්න වෙයිද කියලා මම දන්නේ නැහැ. මොකද රාජ්‍ය මූල්‍ය කරන පනත යටතේ මේකේ වගකීම තියෙන්නේ අයවැය අධ්‍යක්ෂ ජනරාල්තුමාට. මතක තියාගන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට නෙවෙයි, දැනටමත් අපි දන්නවා හර්ෂ ඉලුක්පිටිය ඇතුලේ, ඊළඟට චරිතරත්වත්ත ඇතුළට දාන්න යනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලොක්කාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රජයේ සේවකයෝ මේ විදිහේ අමාරුවේ දාන්න එපා, කරන්න පුළුවන් දේවල් විතරක් කියන්න. එහෙම නැත්නම් භාණ්ඩාගාර නිලධාරින්ද ඊළඟ ආණ්ඩුවට හිරේ යන්න වෙනවා. මම අවසන් කරනවා, අවසාන වශයෙන් මම ස්තුතියක් කරන්න ඕනේ මෙන්න මේක මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දාලා තිනවා න්‍යාය පුස්තකයේ 43 වෙනි එක ඒකේ තියෙන්නේ මේ රට විරුවන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා ඒක මේ අයවැයේ යෝජනාවක් හැටියට ඇවිල්ලා තියෙනවා අපි දන්නා විදේශ ප්‍රේෂණ වලින් වැඩි ප්‍රමාණයක් ගේන්නේ රටට ඒ අය ඒ අය සම්බන්ධයෙන් මං ගෙනාපු යෝජනාව අද ඔබේ යෝජනාවක් හැටියට එනවා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ඒ වගේම විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම ගැන කතා කරන්න ඕනි මේක කියලා මම අවසන් කරනවා දැන් මේ ඊයේ වෙනකොට මාතලේ නගරයට කිලෝමීටර 3යි කාලක් එහයින් පැත්තට දුනුකේ වත්ත ප්‍රදේශයේ අලියෙක් මැරෙනවා වනාලි 4 දෙනෙක් ඇවිල්ලා මාසයක් විතර ඉන්නවා හැබැයි ගෙනියන්න විදිහක් නැහැ මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මීට කලින් අලියෙක් අල්ලනකොට රජ්ජම්මන අලියේකගේ තිබුණු වාහනේ අරන් ගිහිල්ලා කැකිරාවේදී අනතුරකට පත් වෙනවා ඒ මන්ත්‍රීවරු රෝහල් ගත වෙනවා අලියලවන්න යන්න නිලධාරීන්ට වාහන නැහැ ඒ නිසා මම කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන තැන්වලට විශේෂයෙන් අවධානය යොමු කරන්න අලි එහෙම නැත්නම් විදුලි වැට රකින්න නිලධාරීන්ට ඉන්න සුදුසු විදිහට අවශ්‍ය කාර්යාල සකස් කරලා දෙන්න එහෙම නැත්නම් ඒ අවශ්‍ය පහසුකම් දෙන්න මොකද වනජීවීන් සහ වන සංරක්ෂණ නිලධාරීන් මේ තරම් අසනීපක මේ තරම් අසරණ කරපු ආණ්ඩුවක් මම දැක්කේ නැහැ ඒ නිසා මම කියනවා මේ ආණ්ඩුව නිකම්ම නිකං වචන ටිකක් ඉදිරිපත් කරා විතරයි කියලා මොකද පහුගිය කාලේ වියදම් නොකරපු ඒවා උඩ අද කියනවා භාණ්ඩාගාරයේ හොඳට තියෙනවා කියලා